ඇතිලිනේ. ඒකට මේ අපි විඳින දුක නම් නෙමෙයි. මොකද විඳින දුක හම්බ වෙන්නේ කාටද? පුද්ගලයාට. දැන් මේ ආර්ය දර්ශනය එනකොට පුද්ගලයා ඉන්න බැහැ. පුද්ගල සංකල්පයෙන් එතෙර වෙන්න ඕන. මේ අපි දුක කියලා කතා කළේ මට ලැබෙන දුක. මේ දැන් බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරලා තියෙනවා ඒ වචනවල මොනවද තියෙන්නේ? ජාති දුක. ආ ජාති දුක්ඛ. ජාති, ජරා, මරණ, ව්‍යාධි මේ සේරම තියෙනවා නේ. ශෝක පරිදේය දුක්ඛ එක පැත්තකින් කියනවා. නැත්නම් අර කැමැති දේ නොලැබීම නේ. ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියං හරිතීම, කැමැති දේ නොලැබීම ඔය විදිහට දුක විස්තර කරනවා. ඔය ටික විස්තර කරනකොටම අපිට හිතෙනවා ඔය දුක නම් අපි දන්නවා. ඇයි? අපි අත්දකින ටික නේද? හැබැයි අපිට හම්බ වුණ දුක පුද්ගලයාට ලැබෙන දුකක්ද? පුද්ගල ස්වභාවයෙන් නැති දුකක්ද ඔය කතා කරන්නේ? ලෙඩ වෙන එක කාටද ලැබෙන්නේ? පුද්ගලයාට. වයසට යන එක, මැරෙන එක, ඉපදීම තේරම් පුද්ගලයා දාලා නේද? මට ලැබෙන දුකක් නේද ඔය කියලා තියෙන්නේ. එතකොට ඔබ ලෝකෙට ආйти අදහස තමයි ඔය අපි ගත්තේ. ලෝකෝත්තර අදහස නෙවෙයි. ලෝකෝත්තර අදහසයි පුද්ගලයා යෙදෙන්න බැහැ. මේ ඊළඟට අන්තිමට පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. හ්ම්. ඒ පංච උපාදානස්කන්ධේ දුකයි. මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ජාති පහක් තියෙනවා නේ. දැන් රූපය කියන්නේ මොකද්ද? රූපයට උදාහරණයක් දෙන්න. දැන් පහ දුකයිද කියලා හොයන්න ඕනේ. ඒකයි මේ අහන්නේ. දැන් රූපේ සතමහ ධාතුවෙන් හටගත්ත ඕන එකක් රූප නේද? මේ බෝතලේ රූපයක්ද නැද්ද? රූපයක් නේද? මගේ ශරීරය රූපයක්. තමන්ගේ ශරීරය රූපයක්. ඇයි රූපයක් කියන්නේ? සතමහ ධාතුවෙන් හටගත්තු හින්දා රූප කියනවා නේද? සතමහ ධාතුව කියන්නේ මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔය දන්නවනේ නේ? විස්තර කරන්න ඕනේ නෑනේ. පඨවි කියන්නේ මොකද්ද? තද ගතිය. ආපෝ කියන්නේ මේ ඇතුලේ තියෙන ආපෝ ගතිය වතුර නේ. ගලන දියර ඒවා බැඳිලා තියෙනවා. ඒ ගතිය තමයි ආපෝ ගතිය. ඊළඟට තේජෝ කියන්නේ අපි ප්‍රශ්නේ එහෙම දැනෙනවනේ නේ. තේජෝ ගතිය. වායෝ කියන්නේ මේ උලඟ වගේ ස්වභාවය. ඒ මේ කියන්නේ සාමාන්‍ය අදහස නා ඔයගොල්ලෝ දන්න ටික. ඕක එතකොට ලෝකයා දන්න ටිකද නැද්ද? ලෝකයා. ඔය ටික මේ Hindu ආගමයක් දන්නා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඔය ටික දන්න අය හිටියා. පඨවි ආපෝ තේජෝ වායු. අපි මේ බුදුදහම කියලා ඉගෙන ගත්තා නෙවෙයි ඕක. නේද? හරි පිළිගන්නවනේ නේ. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම අවබෝධ කරලා දේශනා කරන්නෙත් එදා කතා කරපු භාෂාවෙන් නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියනකොටම ඒගොල්ලෝ ගන්න තේරුම ඒගොල්ලෝ ගන්න. නේද? එතකොට ඒගොල්ලෝ ගන්නේ මේ ආර්ය දර්ශනයේද ලෝකෙට අයිති තේරුම? මුලින්ම ගන්නේ ලෝකෙට අයිති තේරුම. දැන් අපි මොනවා හරි කිව්වම අපි ඒ වචන වලට දාගන්නේ අපි දන්න තේරුම. හැබැයි බුදු කෙනෙක් ඊළඟට මේ භාෂාවෙන් කියා දෙන්නේ ලෝකෝත්තර ධම්ම. ලෝකයා දන්න දේ නෙවෙයි. ලෝකෙන් එතෙර වෙන්නේ නැහැ. නේද? එතකොට අන්න ඒකයි අපි මතු කරගන්න ඕනේ. දැන් ඔය සතර මහා ධාතුවෙන් හැදිච්ච කියන එක ඒ කාලේ මිනිස්සු දන්නා. මේකේ වැඩිපුර තියෙන්නේ පට පදගතිය. ඒක දන්නවනේ. ඒක කොහෙද මේ පටවිය තියෙන්නේ? තුලද එළියද? බෝතලේ පටවිය පුත් සතර මහා ධාතුව තියෙන. බෝතලේ හදිච්ච තැනනේ නේ. සතර මහා ධාතුවෙන් හදිච්චින්ද රූපේ ගිබුවනේ. එතකොට මේ බෝතලේ හදිච්ච පටවිය ආපෝ තේජෝ වායෝ කොහෙද තියෙන්නේ? බෝතලේ තියෙන තැන. නේද? ඒක තමයි ලෝකයා දන්න ඇත්ත. සාමාන්‍ය කෙනාට තියෙන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පටවිය කියන්නේ මඤ්ඤණාවක් කියලා. පටවි පටවිතෝ මඤ්ඤති. අහලා තේනවා. මේ මූලපරියාය සූත්‍රයේ තියෙනවා. මේ පුතග්ජනය පටවිය කියලා දෙයක් මඤ්ඤණා කරගෙන ඉන්නවා. පටවිය විතරනේ ආපෝ තේජෝ වායෝ කියන හතරම මඤ්ඤණා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය මූලපරියාය සූත්‍රය කියවල බලන්න. ඒකේ තුන් දෙනෙක් ගැන කියනවා. තුන් දෙනෙක් නෙමෙයි හතර දෙනෙක් ගැන. පෘථග්ජනයා දකින විදිහ, සේක පුද්ගලයා දකින විදිහ, රහතන් වහන්සේ දකින විදිහ, තථාගතයන් වහන්සේ දකින විදිහ. හරි. පෘථග්ජනයා මොකද කරන්නේ? පඨවි පඨවිතෝ මඤ්ඤති. පඨවිය පඨවිය කියලා මඤ්ඤණා කරනවා. සේක පුද්ගලයා මා මඤ්ඤති. මේ වචන වල තේරුම පස්සේ බලමු. මේ සූත්‍රයේ තියෙන්නේ එහෙමයි ඈ. පඨවිය කියන එක මා මඤ්ඤති. කවුද? සේක පුද්ගලයා. සේක පුද්ගලයා කියන්නේ කවුද? ඒ සෝවාන් වෙන්න පුළුවන් මගඵල ලාභීන් රහත් වෙලා නැහැ. එනේ ආරේ මාර්ගයේ ඉන්න අය. තව දෙයක් කිව්වොත් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියන අය. පෙර පුද්ගලයා අට දෙනෙක් ගැන කියන්නේ අටපුරුත පුද්ගලයා කියලා. මේ සෝවන් මාර්ගයේ ඉන්න කෙනා, සෝවන් ඵලය ලැබපු කෙනා, සකෘදාගාමි මාර්ගයේ, සකෘදාගාමි ඵලයේ, අනාගාමි මාර්ගයේ, අනාගාමි ඵලයේ, රහත් මාර්ගයේ රහත් ඵලය කියන. හැබැයි රහත් වෙලා නෙමෙයි. රහත් වුණාට පස්සේ ඒ අසේක කියලා කියන්නේ රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි. හරි. එතකොට අර පුද්ගලයා වට දෙනා නෙවෙයි ඈ. පුද්ගල සංකල්පෙ ඉක්මවා ගිහිල්ලා එතකොට. පුද්ගල කතාව ඉක්මවා ගිහිල්ලා. එතකොට දැන් ඔතන සේක පුද්ගලයා ලෝකේ දකින්නේ ඒක මා මඤ්ඤති. පුතඥයා මඤ්ඤති. රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි න මඤ්ඤති. ඒ කියන්නේ මඤ්ඤණා වෙන්නේම නැහැ. න මඤ්ඤති. පඨවිය පඨවිය කියලා මඤ්ඤණා වෙන්නේම නැහැ. කාටද? රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ. පුතග්ජනයා පඨවිය කියලා මඤ්ඤණා කරනවා. සේක පුද්ගලයා මේ ආර්ය දර්ශනේ තියෙන කෙනා මාමඤ්ඤති කියන්නේ මොකද්ද දන්නවද? දැන් එයාටත් මඤ්ඤණා වෙනවා. පඨවිය කියලා හිතෙනවා. හැබැයි එයා දන්නවා පුතග්ජනයටයි මෙහෙම වෙන්නේ, රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා. මාමඤ්ඤති. මඤ්ඤණා නොවෙනව නෙමෙයි, මඤ්ඤණා වෙනවා. හැබැයි ඒක වැරදි කියලා දන්නවා. ඇයි? අර Nirodhe ඥාණය කියන එක තියෙන හින්දා. අපි මෙහෙම වුණාට රහතන් වහන්සේ මෙහෙම නෙවෙයි කියලා දන්නවා. මඤ්ඤණා වෙන්නේ නැහැ කියලා. එහෙනම් මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ කතා කරනවා අඩුයි පළවෙනි සූත්‍රේ වුණාට මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය. මූලපරියාය සූත්‍රය. ඒකේ පඨවි ඔවා ගැන විතරක් නෙමෙයි. මේ තිස්සෙක් තලේ ගැනම කියනවා. මනුස්ස ලෝකය ගැන, සතරපාය ගැන, දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, හැම එකම පුතග්ජනයා ඒක මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේ නෑ මඤ්ඤති, බුදුහාමුදුරුවෝ නෑ මඤ්ඤති, සේක පුද්ගලයා මා මඤ්ඤති. මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහයක් තියෙන. ඒක වැරදි කියලා දන්න. ඒ වුණාට මඤ්ඤණාව එනවා. හරි. හයිති සෙක්තලේ විතරදී ඒක හරි ලස්සනයි. නිවනත් පුතග්ජනයා නිවන කියලා මඤ්ඤණා කරනවා. ඒක පුද්ගලයා මා මඤ්ඤති, රහතන් වහන්සේ නෑ මඤ්ඤති. හරි, කියවලා බලන්න, දැනගන්නම ඕන තැන් ඕක. නැත්තම් අපිට දහම වරදිනවා. හරි, දැන් දැන් බුදුහොත් කෙනෙක් තමයි පෙන්නන්නේ අපි පඨවියේ පඨවිය කියලා මඤ්ඤණාවක් කියලා. දැන් ඕක නිකන් පොට්ටක් අපි තේරුම් ගන්න පොඩි පරීක්ෂණයක් කරමු. ඔය වාඩි වෙලා ඉන්න බංකුව අල්ලන්න බලන්න. පඨවිය තියනවද නැද්ද? තියෙනවා. තදගතිය තියෙනවා. කොහෙද තදගතිය තියෙන්නේ? බංකුවේ. දැන් බංකුව කිව්වද මං තදයි කියලා? නෑ. කවුද දැනගත්තේ? මම අපේ විඥානේ නේද දැනගත්තේ? විඥානයකට නේද තදගතිය අහුනේ? ඔව්, බංකුවේ තදගතිය තියෙනවා කියලා කිව්වේ කවුද? විඥානේ. විඥානය කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ දෙන උපමාව. මායාකාරය. මායාකාරය විශ්වාස කළාද නැද්ද? එහෙනම් දැන් නිකන් හිතාගන්න පුළුවන් නේද? පඨවිය කියන්නේ මඤ්ඤණාවක්, මායාකාරය කියන දෙයක් කියලා. දැන් ඔය වගේ මේ බිත්තිය ඇල්ලුවොත් අපිට තදගතිය දැනෙනවා නේද? ඒකට බිත්තියේ පඨවිය තියෙනවා කියලා. නේද? දැන් අපි හිතමු නිකන් දෙවි කෙනෙක් ඇවිල්ලා ඔක හරහා යනවා. යන්න පුළුවන් නේද? අර පොළොවේ කිනිදෙනවා කියනවා නේද? බ්‍රහ්මෙක් කරි කවුරුද? එයාට තදගතිය තියෙනවද එතකොට? නැහැ. අපේ විඥාණයට පඨවි, බ්‍රහ්මයාගේ විඥාණයට පඨවිය තියෙනවා. නැහැ. දැන් තේරෙනවද මේක විඥාණයට අහුන එකක් නෙවෙයි, බිත්තියේ තියෙන එකක් නෙවෙයි කියද? ඒකයි තමයි බංකුවේ තියෙනවා කියපු පඨවිය. බංකුව හරහා යන්න පුළුවන් මනසකට පඨවිය කියලා දෙයක් අදාළ නැහැ. නේද? එහෙනම් පඨවිය කොහෙද හැදුනේ දැන්? විඥාණය. අපේ මනසේ හැදුනේ. අපේ මනසේ හදාගත්ත එක අපේ එළියෙන් තියලා ඉවරයි. නේද? ඒකට මම මතක් කරන්නම් අර බල්ලගේ උපමාව. අතර වතුරට එබෙන බල්ලා. නේද? ඒක කොහොමද? දැන් ඉස්සෙල්ලා රැවටිීම හොයාගන්නේ නැහැ. දැන් වතුරට එබෙන බල්ලට හිතෙන්නේ තවත් බල්ලෙක් ඉන්නවා කියලා. උගුරනවනේ වතුරට. නේද? ඒ උටත් අපි ටිකක් භාවනා කරන්න ඉගැන්නුවත් නේ. පඨවිය ආපෝ තේජෝ වායුව ටිකක් ඉගැන්නවා කියලා හිතන්න. දැන් ඌ විශ්වාස කරන්නේ හතර මහා ධාතු ගල්ලෙක් කොහේ ඉන්නවා කියලාද? වතුරේ ඉන්නවා කියලා. ඒ එයා දෙවිව විශ්වාස කරනවා ගල්ලෙක් ඉන්නවා කියලා නේද? ඒකනේ ගුණ. එතකොට ඒ බල්ලගේ ශරීරය මොන වගේද? ශරීර රූපයක් එයාට තියෙනවනේ නේද? ඒ ශරීර රූපේ මොනවින්ද හැදුනේ අහුවොත් එයා කියයි සුද්ධාෂ්ටකය. පඨවි ආපෝ තේජෝ වායු. නේද? දැන් එයාගේ මනසට පඨවිය ඒ බල්ලගේ ශරීරේ තියෙනවා නේද? කියන්නේ ඇල්ලුවොත් අහුවෙයි කියන විශ්වාසනේ ඉන්නේ. නේද? දැන් ඒ පඨවිය කොහෙද තියෙන්නේ? අපේ මට්ටමට. බල්ලගේ විඥාණයෙන් තමයි හදලා තියෙන්නේ නේද? මැජික් කාර්යය හදලා තියෙනවා. නේද? එයාට ඒක තේරෙනවද? නෑ. එයා හිතන්නේ අර සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියලා. අනේ ඒ පුතග්ජන ස්වභාවය. දැන් අපට වතුරේ බල්ලෙක් පිහිටනවද? නෑ. ඒ උපමාවේදී අපි රහත් වෙලා නෑ මඤ්ඤති. බල්ලා මඤ්ඤති. දැන් ඔන්න ටිකක් ඥානවන්ත බල්ලෙක් ඉන්න අපි උට පොඩ්ඩක් කියා දෙනවා. ඕ බල්ලෙක් ඉන්නා වගේ කියලා හිතනට ඔහොම නෙවෙයි යෝග. එයා ඇත්ත දැකලත් නෑ. හැබැයි එයා අපිව හොඳට විශ්වාස කරනවා නම් එයා දන්නා මට ඔහොම මඤ්ඤණා වුණාට මේගොල්ලන්ට එහෙම මඤ්ඤණා වෙන්නේ නැහැ. අන්න දැන් මිදෙන්න උත්සාහයක් තියනවා නේද? අන්න එයාට කියනවා සේක පුද්ගලය. ඇත්ත අවබෝධ කරන්න උත්සාහයක් තියනවා. ඇයි ඒක ඇහුන හින්ද? තේරුණාද? බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනවා ඒක පෘථග්ජනයා මේ පතවිය කියලා මඤ්ඤණාවක ඉන්නවා. රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේට හරි මේ මඤ්ඤණාව ඇති වෙන්නේ නැහැ. අප දැනගත්තු කෙනා මේ මඤ්ඤණාව වැරද්දක් කියලා දැකලා ඒකෙන් මිදෙන්න උත්සාහයක වැඩ පිළිවෙලක ඉන්නවා. මාමඤ්ඤති. මතක තියාගන්න මේ මාමඤ්ඤති තැනට එන්නේ සම්මාදිට්ඨිය අවුත් විතරයි. සම්මාදිට්ඨිය කියනකොට දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන කියන එක තියෙනවා. දැන් ওই නිරෝධේ ඥානං කියන එක ඔය උපමාවෙන් පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන්. වතුරේ බල්ලා ඉන්න එකේ වතුරේ බල්ලා නැති එකේ එතෙන්ට එන්න අහන එක. හලෝ. ඒවන් කරන්නේ. ඔය දින්. ඔව්. ඔව්. ඔව් පන්සලේ මේ හරියට මොකද්ද කියන්නේ? පුවක්. පුවක් දණ්ඩාව පාරායිනේ පන්සලක් තියෙනවා. හන්දද ඒ පන්සල එක නෑ ටෙක් එක හරියද කොහෙද මේ හරි පොඩ්ඩක් ඉන්න මන් දෙන්නා එකෙන් දැන් ඔන්න මේ දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන කියන එක කොච්චර සියුම්ද කියන එක දැන් ඒ බල්ලට සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවනේ මේ මානසිකත්වෙට නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන අදහසේ ඉන්නේ දැන් අපට ඒක පිහිටන්නේම නැහැ ඇයි අපි ඇත්ත දන්නා හින්දා ඇත්ත දන්නවා කියන්නේ මේ බල්ලට වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නවා නේ ඌගේ මෝඩකමට බල්ලෙක් හදාගෙන එළියේ ඉන්නවා කියලා විශ්වාස කරා ඒ කියන්නේ දැන් වතුරේ බල්ලා ගැනයි වතුරේ බල්ලා හැදුන සමුදයයි අපි දන්නා. සකස් උනේ කොහොමද කියලා. නේද? දැනට පොඩ්ඩක් හිතන්න දැන් බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධේ දුකයි කියුවානේ. දැන් බල්ලාට වතුරේ බල්ලෙක් ඉන්නකොට පංච උපාදානස්කන්ධයක් තියනවද නැද්ද? තියෙනවා. රූපයක් පිළිතනද? රූප උපාදානයක් වෙලානේ. හරි. එතකොට දැන් බල්ලා ඉන්නේ දුකේ. ඒ පංච උපාදානස්කන්ධය බාර අරගෙන හරි නේද? එතකොට ඒ දුක සකස්ුනේ බල්ලෙක් සකස්ුනේ හින්දා නේද? ඒ සකස්ුනේ ඇයි? මෝඩකම හින්දානේ. මුලාව, අවිද්‍යාව, නොදන්නකම. දුකට හේතුව අවිද්‍යාව. නේද? මෝඩකම. එතකොට මෝඩකම තියෙනකන් බල්ලා ඉන්නවා. මෝඩකම තියෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. දැන් අපිට මේ මෝඩකම යෙදිලාද? නැහැ. මෝඩකම යෙදිලා නැත්නම් බල්ලෙක් ඉපදිලාද? නැහැ. හටගන්නේ නැහැ නේ. අපිට වතුරේ බල්ලෙක් උපදින්නේ නැහැ. උපදින්න හේතු නැහැ. හේතු නැති හින්දා ඉපදිලා නැහැ. බල්ලට උපදින්න හේතු තියෙන හින්දා ඉපදිලා. නේද? මේ අදහස හොඳට තේරුම් ගන්න ඔතන චතුරාර්ය සත්‍යෙම තියෙනවා. සතර ඥානෙම තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ මට්ටමට නිරෝධයි. ඇයි නිරෝධයි කියන්නේ? බල්ලෙක් හටගෙන නැති වුණාද? ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ. අන්න ඔක තමයි නිරෝධය කියන්නේ. ඇතිලා නැති වුණ එක නිරෝධේ නෙවෙයි. නූපදින ගතිය මනුපාදයට තමයි නිරෝධය කියන්නේ. අනුත්පාද හටගෙන නැති. ඇයි හටගෙන නැත්තේ? සමුදය යෙදිලා නැහැ. හරි. සමුදය තියනවා නම් හටගෙන. සමුදය යෙදුන් නැත්තම් ඉපදිලාම නැහැ, හටගෙනම නැහැ. හටගෙන නැති ස්වභාවයක කියනවා නිරෝධය කියලා. අන්න අපට තමයි නිරෝධේ ඥානය කියන්නේ. අපිට හටගත්තට රහතන් වහන්සේට හටගෙනම නැහැ. උපදින්නේ නැහැ. ඉපදීම නැවැත්තුවා කියනවා නේද? කොයිලයිද කියන්නේ? රහස් වෙනකොට කතං කරණිය. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළා. තව කළ යුතු කිසිවක් නැහැ. ඉපදීම නැවතුවා. හරි. ආයි හටගන්නේ නැහැ. අපි හිතන්නේ මේ මැරුණායින් පස්සේ හටගන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි රහතන්නාද කියන්නේ. ඉපදීම ඡය කළා. තවත් ඉපදීමක් නැහැ. මොනවාද උපදින් නැති වෙන්න ඕන? අවිද්‍යාවෙන් හදන දේවල්. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණා නම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන කිසිම දෙයක් හටගන්නේ නැති වෙන්න ඕන. හටගන්නේ නැහැ කියන එක ඔය නිරෝධය. අපි කිව්ව ප්‍රාධාන්‍යම් දෙකක් ඇති වෙනව නැති වෙනව කිව්වත් හරිද ඒකට? නැහැ. නිරෝධය කියන්නේ ඇති වෙලා නැති වෙන කතාවක් නෙවෙයි. ඒ ලෝකයාට නිරෝධය තියලා නැති වෙන එක නේ. ලෝකයා දන්න එක නෙවෙයි මේ කියන්නේ. ලෝකෝත්තර දර්ශන. ලෝකෙන් එතර වෙන. ලෝකෙ පිහිටන්න බෑ එතර වුණා. ලෝකය කියන්නේ දුක. රහතන් වහන්සේ කියන්නේ දුකෙන් එතර වුණ මනසක් නේද? දුක පොඩ්ඩක්වත් ගෑවිලාවක් තියෙන්න බෑ. අවිද්‍යාව ශේෂයක් නැතුවම නිරෝධය. අශේෂ විරාග නිරෝධය. සංඛාර නිරෝධෝ කියන්නේ නේද? අවිද්‍යාව ශේෂයක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. පොඩ්ඩක් හරි තිබුණා නම් ඉතින් දුක තියෙනවා කියන්න පුළුවන්. මේ රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුවම නිරුත්යයි. ඒකට දෙන නමනේ නේද? රහත් වුණා කියන්නේ. අපි ඔබ තේරුම් ගන්න බැරි වෙලා නෑ නෑ රහතන් වහන්සේට පොඩි දුකක් ඉතුරු වුණා කියලා කියන අය ඉන්නවා. ඒක වරද්ද ගැනීමක්. දහම දැකලා නෙමෙයි. නිරෝධේ ඥානය නැහැ. නිරෝධේ ඥානය නැහැ කියන්නේ සම්මාදිට්ඨියවත් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. හරි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඔය හතර අවුස් තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මතක තියාගන්න මාර්ගේ පටන් ගන්න සුදුසුකම. මේ රහත් වීම නෙමෙයි ඈ. සෝවාන් මාර්ගයට වැටෙන්න සුදුසුකම මේ කියන්නේ. ආරේ මාර්ගේ පටන් ගන්න නම් දැනගන්න ඕනේදී. සම්මාදී. ඈ. දැන් තේරෙනවද මේ ඒ උපමාව හරි වැදගත්ද? දැන් මෝඩකම තියනකම් වතුරේ බල්ලා ඉන්නවා. වතුරේ බල්ලා කියන්නේ රූපයක්. රූපය කියනකොට අපි දන්නවා සතර මහා ධාතු. දැන් කිව්වනේ නේ රූපය කියන්නේ සතර මහා ධාතු. එතකොට එයාට සතර මහා ධාතු පිහිටලද නැද්ද? පිහිටල බලලාගෙන ආනතියට. හරි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න මඤ්ඤණා. පඨවි පඨවිතෝ මඤ්ඤති. සතර මහා ධාතුවක් කියලා මඤ්ඤණා කරලා දැන් වතුරේ බල්ලෙක් අදලා ඌ ගැදිච්ච සතර මහා ධාතුවකුත් දාලා. හරි. රූපයක් පිළිගත්තා. රූපේ බාරගත්තා. රූපේ බැසගත්තා. දැඩිව විශ්වාස කළා රූපයක් තියෙනවා කියලා. අපිට කියනවා රූප උපාදානය කියලා. එයාට රූපයක් නැහැ කිව්වට එයා පිළිගන්නවද? නැහැ. එයා තියෙන අර තියෙන්නේ අර ඉන්නේ නැහැ කියන්නේ කොහොමද? නේද? එයාට යන්න පුළුවන් වැඩිම දුර නැහැ කියන එක. මේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. නිරෝධය කියන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන එකක්. අපි හිතනවා නැති වුණ දෙය නැති වුණා නිරෝධය දැක්කා කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන තැන. දැන් අපි හිතමු දැන් මේ බෝතලේ දැන් මෙතන මොකද්ද තියෙන්නේ? බය වෙන්න එපා කියන්න. බෝතලේ. නේද? මේ බෝතලයක් තියනවා කියනකොට පංච උපාදානස්කන්ධේ හටගත්තද නැද්ද? හටගත්තා. රූපේ හටගත්තද නැද්ද? පංච උපාදානස්කන්ධේ අමතක කරමු. දැන් මෙතන රූපයක් තියනවා කියලා පිළිගත්තද නැද්ද? පිළිගත්තා. දැන් අහලක් තියනවා රූප උපාදානේ නම් දුකයි කියලා නේ. මම අහන්නේ දුක විඳ කියලා. දුකේ ඥානං ආවොත් දුකයි කියලා දෙයි. අපි ඉන්න දැන තේරුම් ගන්න. මෙතන පංච උපාදානස්කන්ධයක් හටගත්තද නැද්ද? හටගත්තා. Taman හිතන්නේ ඉතින් දුක හටගත්තද නැද්ද කියලා. පොතේ හැටියට නම් හටගෙන. දැනෙනවද දුක හටගත්තා කියලා? හිතා ගන්නවත් පුළුවන්ද? බැහැ. බෝතලයක් තිබුණාට අපිට මොකද්ද දුක? නේද? ඔතන තමයි අපි ඉන්න තත්ත්වේ, ලෝකයා ඉන්න තත්ත්වේ. දුක්ඛේ ඥානං කියලා එකක් නැහැ. බුදු කෙනෙක් තමයි කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. අපි අහලා තියෙනවා, ඒක දැකලා නැහැ. පිළිගන්න වෙනවානේ. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? බෝතලේ තියනවද? නැහැ. දැන් පංච උපාදානස්කන්ධේ හටගත්තද? බෝතලේට අදාළ එක. බෝතලේ තියෙද්දි නම් රූපේ තියනවා නේද? දැන් රූපේ තියනවද? නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධේ නැහැ. දැන් දුක නැද්ද? පොතේ හැටියට නම් නැති වෙන්න ඕන. හා දුක හට ගන්න හේතු නැහැ නේ. දැන් බෝතලේ නැහැ නේ. දැන් ඔන්න ඕක තමයි සාමාන්‍ය ලෝකයාට තේරෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා බෝතලේ තිබුණා, දැන් බෝතලේ නැහැ. අර දහමට ගැලපුවා. තා ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධේ තිබුණා, දැන් හට ගන්න හේතු නැහැ නේ. බෝතලේ නැහැ. ඔව්. ඒක නම් වුණා. දැන් දුකයි දුක්ඛ සමුදය ඒ ටිකට. මෙහෙම දෙයක් අපිට තේරුණේවත් නැහැ. බෝතලයක් තිබුණා, දැන් නැහැ. නේද? දැන් බෝතලේ දුක වුණා නම් දැන් ඒ දුක නැහැ. හරි. දැන් බලන්න, දැන් ඔන්න ටිකක් නුවණින් විමසන්න. දැන් බෝතලේ තියෙනවා නේද? කොහොමද දන්නේ තියෙනවා කියලා? නෝ, ඔබල කොහොමද දන්නේ බෝතලයක් තියෙනවා කියලා? තියෙනවා. ඒ කියන්නේ ඇහැට වර්ණ සටහනක් හම්බ වුණා නේද? පේන හින්දා නේද දැන් බෝතලයක් තියෙනවා කියන්නේ? ඔව්. මේක තේරුම් ගන්න ගොඩක් જાති තියෙනවා. දැන් අර බල්ලගෙන් අහුවොත් ඇයි බල්ලෙක් වතුරේ ඉන්නවා කියන්නේ? පේන නිසා. අපේ බල්ලගේ වැඩි වෙනසක් නෑ වගේ නේද? අපි කියන බල්ලා මෝඩ බල්ලේ. අපි හරි නුවණක්කාරයි, ඥානවන්තයි. දෙන්නම කරලා තියෙන එකම වැඩේ. හා, පේන දේ තියෙනවා. නේද? පේන දේ තියෙනවා කියන තැන නේද? හරි. අන්න දැන් කොහෙද වැරදිලා කියලා නිකන් දැනෙනවා නේ. මේ තව ටිකක් ගැඹුරු දෙයක් කියන්න හදන්නේ. දැන් බෝතලේ නැහැ. කොහොමද දන්නේ? පේන්නේ. මොකද්ද පේන්නේ නැත්තේ? ඔව්. බෝතලේ පේන්නේ. ඒ කියන්නේ බෝතලේට අදාළ වර්ණ සටහන දැන් හැදෙනවද? එතකොට ඔන්න දැන් වර්ණ සටහන තියනවද? තියනවා. දැන් නැහැ වර්ණ සටහන. දැන් වර්ණ සටහන තියනවා කියනකොට ඇහැට අරමුණක් ගත්තද? ගත්තා. එතකොට ලෝකෙට අහු වුණා නේ. දැන් බෝතලේ නැහැ කියද්දි වර්ණ සටහනක් ගත්තද? නැති වර්ණ සටහනක් දැන් නැති බව දැනගත්තේ මොකෙන්ද? ඇහෙන් නේද? දැන් ඇහැට අර වර්ණ රතන අහුවෙන්නේ නැහැ කියලා දන්නව නේද? ඒ දැනගන්නේ ඇහැ පේන හින්දාද නැති හින්දාද? ඇහැ පේන නේද? ඒ කියන්නේ ඇහැට අරමුණක් ගත්තාද? නැහැ. නැහැ කියන්නේ අරමුණක් අරගෙනද නැද්ද?
අරගෙන.
තියනවා කිව්වෙත් අරමුණක් අරගෙන. නැහැ කිව්වෙත් ඇහෙන් බලලම නේද දැන් නැහැ කියන්නේ? ඇහෙන් අරමුණක් අරගෙන නේද? එතකොට තියනවා කිව්වෙත් ඇහෙන් ගත්තු අරමුණකින්. නැහැ කිව්වෙත් ඇහෙන් ගත්තු අරමුණකින්. නේද? අරමුණෙන් මිදිලාද? නැහැ. එතකොට රූපය තියනවා කිව්වත් ඇහැට ගෝචර අරමුණක් ගත්තා. රූපය නැහැ කිව්වත් ඇහැට ගෝචර අරමුණක් ගත්තා. නේද? දැන් අපි ඇහැ විශ්වාස කළාද නැද්ද? හරි. දැන් බෝතලේ තිබුණේ ඇහැ විශ්වාස කරපු හින්දාද නැද්ද? විශ්වාස කරපු හින්දා. බෝතලේ නැහැ කියලා දැනගත්තේ ඇහැ විශ්වාස කරපු හින්දාද නැද්ද? ඇහැ විශ්වාස කරපු හින්දා. ඇහැ අයිති කාටද? මාරයට. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇහැ විශ්වාස කරන්න එපා. ආයතන හයම අපිව රවට්ටනවා කියලා නේ. දැන් අපි බුදුහාමුදුරුවෝද විශ්වාස කළේ මාරයට? බෝතලේ තිබුණා දැන් නැහැ නේද? කාගේ බනද? මාරය කියලා. අනේ බෝතලේ ඇති වුණා දැන් නැති වුණා. කාගේ බනද? බුදු බන කියලා හිතාගෙන හිටියට විශ්වාස කරලා තියෙන්නේ මාරය. සවන් වුණොත් තමයි පුදුම වෙන්න ඕනනේ. නොවුනට නෙමෙයි. මාරයෝ ආයතන විශ්වාස කරලා. දැන් බුදුදහම ඊට වඩා සියුම්. ඈ? ඇත්තටයි තේරුම් ගන්න ඕන. අපි නොදන්න දෙයක් තියෙනවා. එහෙම දෙයක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ලෝකයාට අහු වෙන දේ නෙමෙයි. එකෙන් ඊතර වෙන හැටි. ඒක තමයි සම්මා දිට්ඨිය වුණා. දැන් අපිට නුවණක් එන්න ඕන. ඇහැට අරමුණක් එන එකම දුකයි කියන එක. ලෝකෙ හැදුණා කියන එක. බෝතලේ තියනවා කිව්වත් දුකයි. බෝතලේ නැහැ කිව්වත් දුකයි. ලෝකෙට අහුවෙලා. කියන තැනට එන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා ලෝකයා ඉන්නේ මේ ඇත හෝ නැත කියන අන්ත දෙකේ. අපි ඉතින් භාවනා කරනවා කියලා එක අන්තයක ඉඳලා අනිත් අන්තයට පණින්න හදනවා. බෝතලේ තියනවා නෙවෙයි බෝතලේ නැහැ. හැබැයි මේ දෙකම ලෝකෙටයි තියෙන්නේ. ලෝකෙන් ඈතර වීම නෙවෙයි. තොටන්නේ කච්චායන ගොත්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. කච්චායන ගොත්ත සූත්‍රේ ලෝකේ හට ගන්න හැටි දකින්න ඕන. නිරෝධ වෙන හැටි දකින්න ඕන. ඇත්ත ඇති ඇති යථාභූත ස්වභාවය. ලෝක සමුදය කියන්නේ ලෝකේ හට ගන්න හැටි. ලෝක සමුදයං කෝ කච්චායන. කච්චායන මේ ලෝක සමුදය. යථාභූතං. යථාභූත කියන්නේ මොකද්ද? ඇත්ත ඇති ඇති පවතින ඇත්ත අපි දන්න එක නෙවෙයි. යථාභූත ස්වභාවය. ඒ ලෝක සමුදය කියන එකේ යථාභූත ස්වභාවය. යථාභූතං සම්‍යක් පඤ්ඤාය පස්සතෝ. නිකම් ප්‍රඥාව නෙවෙයි. සම්‍යක් ප්‍රඥාවෙන් පස්සතෝ කියන්නේ දැක්කොත්. ලෝක සමුදයේ යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත්. නැත කියලා කියන්නේ නැහැ. නැත කියන දෘෂ්ටිය කැඩෙන. ලෝක සමුදය මේ මන අනුවණින් දැක්කොත් සංඥා ප්‍රඥාවෙන් දැක්කොත් ඇත්ත ඇති දැක්කොත් යාලෝකේ නප්ති මේ ලෝකේ නප්ති කියලා අදහසක් තිබුණා නම් සා නහෝති ඒක පිහිටන්නේ නැහැ නහෝති කියන්නේ අදාළ නැහැ පිහිටන්නේ ඇත කියලා අදහසක් තිබුණා නම් නැත කියලා අදහසක් තිබුණා නම් ඒක පිහිටන්නේ නැහැ මොකක් දැක්කොත්ද සමුදය හරියට සංඥා ප්‍රඥාවෙන් දැක්කොත් ඒක ආයි කියන ලෝක සමුදය දැන් ලෝක සමුදය කොකච්චායන ඉතින් කච්චායන හම්බුනට කියන්නේ මේ ලෝක සමුදයං කොකච්චායන යථා භූතං සම්‍යක් පඤ්ඤාය පස්සතු ඇත්ත ඇති ඇති සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් අපි දැක්කා කියලා ගන්න එපා ඒක දැක්කොත් මේ ලෝකේ නැත යා ලෝකේ නැති කියලා දෙයක් තිබුණා නම් එහෙම දෙයක් තිබුණා නම් ඒක පිහිටන්නේ සානහෝකේ යා ලෝකේ නැතිට සානහෝකේ ඊළඟට කියනවා ලෝක නිරෝධකෝ කච්චාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතු ලෝක නිරෝධයේ යථා භූත ස්වභාවේ සම්‍යප්පඤ්ඤාෙන් දැක්කොත් යා ලෝකේ අත්තිත මේ ලෝකේ ඇත කියලා දෙයක් තිබුණා නම් සානහෝති ඒක පිහිටක් අදාළ නැහැ කාටද අදාළ නැත්තේ ඒ යථාභූත ස්වභාවය සම්‍යප්පඤ්ඤායෙන් දැක්ක කෙනාට ලෝක සමුදයං කෝකච්ඡායන යථාභූතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නැති තා ආන හොති දැන් තේරෙනවනේ පාලියෙන් කියනකොට ඒ ලෝක සමුදයේ ඒ යථාභූත ස්වභාවය සම්‍යප්පඤ්ඤායෙන් දැක්කොත් මේ ලෝකේ නැති කියලා අදහසක් තිබුණා නම් නැත කියලා අදහසක් තිබුණා නම් ඒක පිහිටන්නේ අදාළ නැහැ සානහ කියන්නේ ඒකට අර්ථයක් නැහැ ඊළඟට ලෝක නිරෝධය කියන එක තමයි ප්‍රඥාවෙන් දැක්කොත් යථාභූතං තමයි ප්‍රඥාවෙන් පස්සතු යාලෝකේ අත්ති දැන් නිරෝධය කියන එක දැක්කොත් ඇත කියන අදහසක් තිබුණා නම් යාලෝකේ අත්තිත සා නහෝති ඒකත් පිහිටන්නේ ඇත කියලා කතා කළා නම් ඒකටත් අර්ථයක් නැහැ. නැත කියලා කතා කළා නම් ඒකටත් අර්ථයක් නැහැ. කියලා තේරුම් ගන්න. කවුද සම්‍යක් ප්‍රඥාවෙන් මේක දකින්න කෙනා? දැන් ධාරණාර බල්ලගේ ප්‍රමාණවට. දැන් බල්ලා කිව්වොත් බල්ලෙක් ඇත කියලා. අර්ථයක් නැහැ නේ. වතුරේ බල්ලෙක් ඇත කිව්වොත් බල්ලා කිව්වොත් අපිට තේරෙනවා ඒක කිසිම අර්ථයක් නැහැ අදාළ නැහැ ඇත කියන එක සානහෝති ඇයි අපි දන්නවා ඒක හටගත්තු හැටි සම්‍යක් ප්‍රඥාවෙන්ම දන්නවා වතුරේ බල්ලා හටගත්තු හැටි ඊළඟ බල්ලා ඇවිල්ලා කියන අර වතුරේ බල්ලා හිටිය බල්ලා නැහැ ඒකටත් අර්ථයක් නැහැ මේ නැත කියපු එකටත් අර්ථයක් නැහැ නැත කියපු එකටත් අර්ථයක් නැහැ ඇයි අපි දන්නවා හටගත්තු එක සමුදයක් දන්නවා නිරෝධෙත් දන්නවා මේ උපමාව ඉතින් ඒකයි බල්ලගේ උපමාව ගන්න කියේ හැබැයි අපි දන්නේ මේ බෝතලේ හටගත්තු හැටි දන්නෙත් නැහැ නැති වුණ හැටි දන්නෙත් නැහැ එනිසා අපිට ඔක ඇත්ත කියන්නත් පුළුවන් නැත කියන්නත් පුළුවන් බල්ලා වතුරේ බල්ලට කිව්වා වගේම තමයි ඒක දන්නේ රහතන් වහන්සේ අපි මේ ආයතන මූලාවක ඉඳන් කරන වැඩේ දන්නේ රහතන් වහන්සේ ඒකට රහතන් වහන්සේ න මඤ්ඤති කියන නුවණ එන්නේ සම්මා දිට්ඨියට අපිට තාම මඤ්ඤණා වෙනවා හැබැයි ඔක තේරුම් ගත්ත කෙනා ඒ මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහය තියෙනවා ඒ උත්සාහය එන්නේ තේරුම් ගත්තොත් විතරයි යා අපි ඉන්නේ මේ තත්ත්වේ රහතන් වහන්සේට ඔහොම නැහැ කියන නුවණ ආවොත් ඒකට කියනවා නිරෝධේ ඥානය. එතකොට අපි ඉන්නේ දුකයි දුක්ඛ සමුදය. සමුදය යෙදෙන්නේ නැත්තේ රහතන් වහන්සේට. අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධයි. එතකොට රැවටෙන්න බෑ. නේද? ඔන්න ඒ රැවටීමට උපදින ඒවා එකක්වත් උපදින්න බැහැ. මොනවාද මේ රැවටීමෙන් උපදින්නේ? ඔය පංච උපාදානස්කන්ධය. ජාති පහයි මොනවාද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන. කෙටියෙන් කිව්වොත් ඔය පහම තමයි දුක. එතකොට පෘථග්ජනයා ඔය පහම එහෙම්මම මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නම බෑ. ඒක පුද්ගලයා දන්නවා පෘථග්ජනයා ඉන්න හැටි, රහතන් වහන්සේ ඉන්න හැටි. ඒරයි තාම මඤ්ඤණා වෙන්නේ. එතකොට තව කරන්න දෙයක් තියෙනවා යාට. කළ යුතු දෙයල නිම කරන ලදී කියන්න බෑ. හැබැයි යාට සම්මා දිට්ඨිය තියෙනවා. දහම ඇහිලා තේරුම් ගත්තා හින්දා. බුදු දහම ඇහිලා තේරුම් ගත්ත හින්දා ඥානං පස්සං යථාභූතං. ඇහුණා, දැක්කා යථාභූත ස්වභාවය, මිදුනේ නැහැ. හරි, එතකොට කරන්න වැඩක් තියෙනවා. ඔන්න ඔතෙන්ට આવු තමයි සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ මාර්ගේ පටන් ගන්න පුළුවන් වෙන්නේ. එතකන් කොච්චර මොනවා කළත් ආර්ය මාර්ගේ නම් පටන් ගත්තේ නැහැ. එතකොට දහම හොයන්න ඕන, විමසන්න ඕන නොතෙන්ට. එතෙන්ට આવුත් දහමෙන් ප්‍රයෝජනේ ගන්න. රහත් නොවුනට කමක් නැහැ, රෝවන් නොවුනට කමක් නැහැ. එදාට වැදගත් නැහැ රෝවන් වුණාද නැද්ද කියන එක. සම්මාදිට්ඨිය ආවද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. බුදු දහම ඇහුණද තේරුම් ගත්තද? එතකොට කියනවා අය සුතමේ ඥානය කියලා එකක් තියෙනවානේ. සද්ධර්ම ශ්‍රවණය වේ කියලා එකක් තියෙනවානේ. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ බුදු කෙනෙක් කිව්වේ මේකයි කියලා ඇහෙන්න. ඒක ඇහෙනවා කියන්නේ අපි දන්න දේ වැරදි. මේ පෙර නොයතු විරු දහමක් බුදු කෙනෙක් පෙන්නන්නේ. ඈ? අපි දන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. එහෙම කෙනාට හොයන්න දෙයක් තියෙනවා. අන්න එයා යෝනිසෝ මනසිකාරය කරනවා. ඇහුන්නේ නැති කෙනාට යෝනිසෝ මනසිකාරය කියලා එකක් නැහැ. ඔය දෙක නැත්තම් ප්‍රතිපදාවක් කියලා එකක් නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා එකක් නැහැ. ඒක ටික දන්නවනේ නේද? සෝවන් වෙන්න පුළුවන්ද මේ? සෝවන් වෙන්න අවශ්‍යම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය වුණොත් විතරයි යෝනිසෝ මනසිකාරයට එන්න පුළුවන්. කියන්නේ හටගත්තේ කොහොමද කියලා, අර යථාභූත ස්වභාවය හොයන්න දැන් ඕනකම තියෙනවා. ඒක එන්න ඕන. අන්න එයාට කියනවා දැන් අන්න ඒ යෝනිසෝ මනසිකාර කරන කෙනා තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාවෙ ඉන්නේ. තන තේරෙනා නේද? සෝවාන් මාර්ගයට වැටෙන්න අවශ්‍ය කරන දේ. තේ ඒක හොයාගන්න අපිට උදව් වෙන්නේ මේ බුදු දහම. මේ ටික ඔයගලන්ට කියෙව්වොත් සූත්‍රවල තියෙනවා. අනේ සූත්‍රවල නම් ටිකක් කියවන්නේ නේද? හැබැයි ওই සූත්‍ර අපි අහලා තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒකේ අදහස අර ලෝකෙටයි තිය අදහස ගත්තා මිසක් බුදු කෙනෙක් මතු කරන අදහස, ලෝකෝත්තර අදහස දකින්න ලේසි නෑ. ඒකට තමයි මේ බණ අහන්න සාකච්ඡා කරන්න කියන එකක් බුදු කෙනෙක් පෙන්නන්නේ. නුවණින් විමසන්න ඕන මේවා. නැත්තම් අපිට ඇහෙන්නේ නෑ. අහලා තිබුණාද? ඇහිලා නෑ. ඒ නිසා තමයි දැන් අපි ඔය සෝවන් වුණ කතන්දර අහලා තියෙනවා. කොණ්ඩඤ්ඤහාමුදුරුව සෝවන් වුණා කියන්නේ මොකක් අවබෝධ කළාද? යං කිංචි සමුදේ ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. අපි ඔක අහලා නැද්ද? අහලා තියෙනවා. 10000 ප්‍රාණයක් අහලා ඇති. ප්‍රශ්නේ තියෙන්නේ සෝවන් වුණාද කියන එක. කියන්නේ වචන ටික දැනගත්තට ඔගේ අදහස ආවද කියන එක. ඒතන තියෙනවා නේද සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. මොකක්ද ඒ කියන්නේ? තේරුම නිකන් සබ්බන්තං කියන්නේ සියල්ල නේද? සියල්ල නිරෝධ ධම්ම. දැන් බලන්න නිරෝධ ධම්ම කියන්නේ ඇතිලා නැති වෙච්ච ඒවා. අර වතුරේ හදපු බල්ලෝ වගේ නේ. නිරෝධ ධම්ම හටගෙනම නැහැ. මේ ඉපදිලාම නැහැ අනුප්පාද. අපි මොනවා හරි දන්නා නම් ඒ සියල්ල නිරෝධ ධම්ම. මොනවාද අපි දන්නේ මේ ආයතන හයින් කියන දේවල් ටික? මායාකාරයෙන් කියන දේවල් ටික. මායයට අයිති ආයතන හයනේ. ඔය හයෙන් දැනගත්තු ටිකනේ අපි දන්නේ. ඉතින් ඔය සේරම නිරෝධ ධම්ම. සබ්බන්තං ඔය සබ්බ සූත්‍රයේ සියල්ල කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන මේ ආයතන හය. ඒක වඩා කිසිම දෙයක් නෙමෙයි. නේද? අපි ආයතන හය විශ්වාස කරලාද නැද්ද? විශ්වාස කරලා දැනගත්තු දේවල් ඔක්කොම නිරෝධ ධම්ම කියලා නුවණක් ආවා. මතක තියාගන්න නිරෝධ ධම්ම කියන්නේ ඇති වුණ දේ නැති වුණ කතාව නෙවෙයි ඈ. වතුරේ ඉන්න බල්ලෝ. අවිද්‍යාව මත හටගත්තු දේවල්, මෝඩකම මත හටගත්තු දේවල්. නුවණක් ගන්න පුළුවන් නම් මේ සියල්ල නිරෝධ ධම්ම. අන්න එදාට සෝවාන්. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ යංකේජි සමුදේ ධම්මං කියන එක තියෙනවා කන. අවිද්‍යාව නිසායි හටගත්තේ. ඒ සියල්ල නිරෝධ ධර්ම. අපි හිතන්නේ ඇති වුණ දේ නැති වුණා දැන් හරි. ඒක නෙමෙයි මේ නිරෝධ ධම්ම කියන්නේ. මොනවද? ඉපදිලාම නැහැ අපේ මෝඩකම මත උපද්දකේ. තේරෙනවද? ඔක ඇහෙන්න ඕන ඇහිලා විතරක්මදී දකින්න ඕනේ. ඥානං පප්පං යථා භූතං. ඇහෙන දේ දැක්කොත් එදාට සම්මා දිට්ඨිය ආවා. ආස්වාදෝති සම්මාදිට්ඨිය. දකින්න බැරි දෙයක් නෙමෙයි. මහා අමාරු වැඩකුත් නෙමෙයි. හැබැයි ඇහෙන්න ඕන. ඥාන බුදුදහම කියන එක ඇහෙන්න ඕන. දැන් මේ වචන නොකිව්වට මම ඔය කිව්වේ පටිච්ච සමුප්පාදේ. මේ ඇතිකල් දිමේ වෙයි මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. හිමස්මෙන් සති ඉදන් හොති හිමස්මෙන් අසති ඉදන් නහොති කියන ධර්මතාව. ඉතින් අපි පාලියෙන් කිව්වනම් ඔක්කොම දන්නවා. හරි අදහස. ඒ කියන්නේ වචන ටික ඉගෙන ගත්තට අපි අදහස අරන් තියෙන්නේ අපේ අදහස. බුදුහාමුදුරුවෝ පෙන්වන දහම නෙවෙයි. දැන් ඒ දක්ෂ වෙන්න ඕන මෙතන තියෙනවා අපි නොදන්න දෙයක්. බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක භාෂාවක් ඉගෙන ගත්තා කියන එක තමයි දැනට අපිට තියෙන්නේ. පාලි ටිකේ අදාළ අපි දන්නවා. වචන ටික දන්නවා. බුදුහාමුදුරුවෝ පහළ වුණේ මේ භාෂාවක් කියලා දීලා යන්නද? නැහැ. ඒකේ මතු කරන අදහස. හරි? ඒතේ මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න. ඔන්න ඕකට අවශ්‍යදී විමසන්න මේක තියෙනවා. අපිට අහන්න ලැබිලා තියෙනවා ඒකට දකින්නේ නැහැ. ඒක තමයි ඒ තමන්ගේ පැත්තෙන් එන්න ඕන මේක නුවණින් විමසන ගතිය. හොඳයි දැන් අපි හොඳයි නේද විවේකයක් ගන්න. අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න එන්න ඕක ගැන ටිකක් දැන් කල්පනා කරන්න ඕන. අපි ඉන්නේ කොතනද? බුදු දහම. බුදු කෙනෙක් පෙන්වන්නේ මොකද්ද? පෙර නොයසු විරු දහම. අපිට ඒක ඇහිලා නැහැ. ඒකයි හැබැයි අහන්න ලැබිලා තියෙනවා. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. අහන්න ලැබෙන පරිසරයක අපි ඉපදිලා තියෙනවා. මානව ජීවිතය ලබල ක්ෂණ සම්පත්තිය පිටික කරලා තියෙන ඇති වෙන. තව තව පින් කර කර ඊළඟ ජීවිතේ සැන සම්පත්තිය ලැබෙනකන් නම් ඉන්න එපා. ඒක ලැබෙන්නේ නැහැ. ආයි ලැබෙන්නේ නැහැ මොකක්ද? අනිත්‍ය කියන එකේ අනිත්‍යත්ව මං කියන්නේ. බුදුහාමුදුරුවෝ ගැන පොට්ටක් හරි ශ්‍රද්ධාවක් තියනවා නම් තේරුම් ගන්න ඕන මේ ලැබුණ එක ආයි ලැබෙන්නේ නැහැ. ඇයි? බුදුහාමුදුරුවෝ දීපු උපමා මොනවාද මේ? ක්ෂණ සම්පත්තිය මනුස්ස ජීවිතය ලැබෙනවා කියන එක කොච්චර දුර්ලභද කියන උපමාව දන්නවනේ නේද? අර විය ගහ කනකස් බෑවා විය සිදුරෙන් ආවලගෙන අපි ඕක දන්නවා. ඒ වුණාට හිතන්නේ නැහැ නෑ. ඊළඟ ජීවිතෙත් අපි උගතියේ උපදිනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මෙහෙම දුර්ලභ කරුණක් ඔය වෙලා තියෙන්නේ. එච්චර දුර්ලභ කරුණක් මේ මනුස්ස ජීවිතේ ලැබෙනවා කියන එක අපි කොහොම හිතුවත් ඈ ඊටත් වඩා දුර්ලභයි බුද්ධෝත්පාද කාලෙක උපත ලැබෙන එක. බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප ගානකට නේද? ඒක හිතා ගන්නත් බැරි දුර්ලභ කරුණක්. ඒ දහම තියෙන කාලෙක උපදිනවා කියන එක තවත් වෙන්නම බැරි දෙයක්. මනුෂ්‍ය ජීවිතේ ලැබෙනවා කියන එකත් වෙන්නම බුදු දහමක් පවතින කාලෙක උපදිනවා කියන එක ඒකත් බොහොම දුර්ලභයි. ඒව ඔක්කොම තියෙන කාලෙක මේ ප්‍රඥාවක් ඇතුළු අපි ඉපදිලා තියෙනවා හිතන්න පුළුවන් මට්ටමක මනුස්ස වෙලා. ආයතන 6 තියෙනවා නේද? ආයතන 6 ගැන හොයන්න තියෙන්නේ ඉතින්. මේක ආයෙ ලැබෙයි කියලා නම් හිතන්න එපා. අර දීපු උපමානීය පොතට වැඩි ටිකක් කරන් ආ මෙතන තියෙන ටිකද වැඩි මහ පොළවේවද වැඩි කියලා කියනවනේ නේද? ඈ? කොහෙද වැඩි? මහ පොළවේ කිව්වට දැනෙන්නේ නැහැ. දැන් මං ගෙව්වත් අන්න පස්කඩ ටිකක් අතනින් අරන් ඔය ටික ගණින්න ගෙව්වොත් අද දවස තුල පුළුවන් නේද ගන්න? මේ පොත්තර ගත්තු. ඔය භාවනා පැත්තක තියලා ඔතන තියෙන කැටක් ගන්න ගණින්න ගෙව්වොත් වැඩි වෙලාවක් කියන්නේ ගණින්න. හරි. කරන්න පුළුවන්. මං ගෙව්වොත් ඔන්න පොඩ්ඩක් වාඩි වෙලා ඔය ඔතන නිදුලේ තියෙන වැඩි කැට ටික ගණින්න ගෙව්වොත් පටන් ගන්නවා තිබේ. මුළු මිදුලම ඕනේ නැ මේ මේක ඇන්නේ. පටන් ගන්නවා තිබේ. මොන පිස්සු වැඩත් ඕක කරන්න පුළුවන්ද නේද? අපි බලන්න නිය පොත්තට ගත්ත ටිකයි මෙන්න මේ ටිකේ තියෙන ටිකයි කම්පයා කළා. කොච්චර ගොඩක්ද අපිට ගණ ගන්නවත් බැහැ. හිතා ගන්න පුළුවන්ද පන්සලේ මිදුල ගත්තොත්, වත්ත ගත්තොත් ඔය ටික ගත්තත් ඇති අපිට මේ උපමාව තේරුම් ගන්න. හැබැයි බුදුහාමුදුරුවෝ ඔය ටිකක් නෙමෙයි කියන්නේ. මහා පොළොවේ. ඇයි මේ කියන්නේ? ඕක ආයේ වෙන්නේ නැහැ. ඒකයි මං කියේ ශ්‍රණ සම්පත්තිය ආයේ ලැබෙනවා කියන එක හිතන්නවත් එපා. බුදුහාමුදුරුවෝ ගැන පොඩි හරි ශ්‍රද්ධාවක් තියනවා නම් අපි නෑ නෑ අපි ඔය කිව්වට අපි ඔය ටිකේ ඉන්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ නෑ. හරි. ශ්‍රද්ධාව නැතිකම තමයි කියන්නේ ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකෙ ගිහින් ඕක කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන්නේ නේද? සසරේ මහතක්වත් වර්ණනා කරන්නේ අප්‍රමාදී වෙන්න. මුළු දහමම පවතින්නේ අප්‍රමාදේ මත කියනවා නේ. මුළු දහමම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියනවා. ඔය දෙකම එක වගේ. කල්යාණ මිත්‍රයා ලැබුන් නැත්නම් කල්යාණ මිත්‍රයා බුදුහාමුදුරුවෝ බුදු දහම අහන්න ලැබුන් නැත්නම් අපි දන්නේම නැහැ. යෝනිසෝ මනසිකාරේ කියන එක හිතා ගන්නවත් බැහැ. ඇහුන්නේ නැහැ. හරි. ඒක ඇහුන්නේ නැත්නම් අප්‍රමාද කියන එක මොකද්ද කියලා දන්නේවත් නැහැ. හිතා ගන්නවත් බැහැ. අපි ඉතින් පින්කම් ටික කර කර ඉඳී. ඔය දෙකම කිව්වේ ඇයි? මුළු දහමම පවතින්නේ අප්‍රමාදයේ මත, මුළු දහමම පවතින්නේ කල්ලාණ මිත්‍ර දෙයයි. තේරුණා නේද? ඒක කොච්චර ගැඹුරක් තියනවද කියලා. දහම ඇහෙන්න ඕන. දහම ඇහෙන්නේ නැහැ අපේ පැත්තෙන් අවශ්‍ය දේ උන්නේ නැත්තම්. තේරුණා නේද? සබ්බන්තන් නිරෝධ ධම්මං කියන එක ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. අතට දන්න දකින කෙනෙක් වෙන්න මෙන්න මේ සම්මා දිට්ඨියට එන්න ඕන ටික මේ කිව්වේ. ඒක දැක්කොත් දැන් දැනගත්තට මදි දකින්න ඕනේ. ඥානං පස්සං යථාභූතං. එහෙම වුණත් විතරයි සම්මාදිටිය. දැන් සත්‍යය ඉන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන අඥානං අපස්සං යථාභූතං. ඇහිලක් නැහැ, දන්නේත් නැහැ. අඥානං අපස්සං. ඇහිලක් නැහැ, දැකලක් නැහැ. සතර යන සත්‍යය. අය අපි ගැන කියන්නේ ඈ. වෙන සත්තු ගැන නෙවෙයි, අපි ගැන කියන්නේ. මේ සත්‍යය අඥානං අපස්සං යථාභූතං. ඒ හින්දා යාගේ තණ්හාව වැඩෙනවා. මහා සලායතන සූත්‍රය, මහා සලායතන සූත්‍රය. ඒ ඥාන පස්සන් යථාභූතං වුණොත් සම්මාදිට්ඨිය තියෙනවා. සාස්ස හෝති සම්මාදිට්ඨිය. ඒ දෙන්න ඉන්න උත්සාහ කරන්න කියන එක තමයි කියන්නේ. ඈ. ඒ ධම නුවණින් විමසන්න. ඒකයි වෙන්නේ. දැන් මේ භාවනා කරන එක නවත්තන්න කියන එක නෙමෙයි. ඔයගොල්ලෝ කරන් ටික කරන්න. ඒකේ වරදක් නැහැ. මෙතන අඩුවක් තියෙනවා. අන්න ඒක හොයාගන්න. එහෙම කළොත් තමයි ධර්මයෙන් ප්‍රයෝජනෙයි ගන්න. ඒක අදාළ ටික හරියට. එහෙනම් අපි විවේකයක් ගමු. ඒක. ඒක වන්තරනේ.